සාධනාදයක් පවත්වන නමස්කාරය කියන්න පන්සිල් සමාදන්ගස
භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස
බුද්ධං සරණං ගච්ඡාමි
බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි
ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි
ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි
පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි
පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි
කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි
කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං
මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි
මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි
සුරාමීරය මජ්ජපමා දට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි
සුරාමීරය මජ්ජපමා දට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි
තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුක්ඛං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත
ආමබන්ති
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා
සාදු සාදු සාදු
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මිත්තාය භික්ඛවේ චේතෝ විමුක්තියා ආසේවිතාය භාවිතාය බහුලී කතාය යානි කතාය වත්තු කතාය අනුටිතාය පරිචිතාය සුසමාරද්ධායාති. සද්ධර්ම ශ්‍රවණා විලාසී ගුණබර කාරුණික පින්වත්නි, අදත් මේ උතුම් සම්බුද්ධත්ව ජයන්තිය සමරන්නට සැරසෙන සූදානම් වන වෙලාවේ මුළු ලෝකයටම අමා ධර්ම දානයක් දෙන්නට සූදානම් වන වෙලාව, අපේ පත්මා ප්‍රනාන්දු මෙතිනිය තම පවුලේ අවශ්‍ය තම ඥාති හිතයිසීන් එකතු කරගෙන උතුම් වටිනා සත්පුරුෂ පින්කමක් කරන්නයි සූදානම. 2000 අප්‍රේල් මාසේ 22 වෙනිදා මේ රට ජාති ආගම වෙනුවෙන් ජීවිතය පරදුවට තබා කළ සටනේදී අභාවයට පත්වන්නට යෙදුණු ඉරණවිරු මේජර් ජෙනරාල් පර්සි ප්‍රනාන්දු තම ස්වාමි පුත්‍රයාණන් සිහිපත් කරගෙන මූලික කරගෙන ආදරණීය මව්පියන් සහෝදර දෙපළ ඇතුළු හැම දිනාටම පුණ්‍යානුමෝදනා කිරීමේ උතුම් උදාර අදහස ඇති කරගෙන අපි හැම දිනාටම සිතක් සාන්තියක් යහපතක්ම වේවා කියන උදාර අදහස අභිලාෂය ඇති කරගෙනයි මේ සද්ධර්ම දාණය ලෝකයට බෙදා දෙන්නට සූදානම. සද්ධර්මයේ තමයි පින්වතුනි අපි ලැබපු ලොකුම ලාභය. සද්ධර්ම ලාභය නැතුව මොන ලාභයක් තිබුණත් පළක් නැහැ. අනිත් හැම ලාභයක්ම සෑමදා සැපගෙන දෙන්නේ නැහැ. සද්ධර්ම ලාභය හැම සැපයක්ම අපේ ජීවිතවලට එකතු කරලා දෙනවා. ඉතින් මහා ශාන්තියක් ජීවිතයට එකතු කරගන්න පුළුවන් උතුම් ධර්ම දේශනාවක් මේ වෙලාවේදී අසන්න ශ්‍රවණය කරගන්න ලැබෙනවා. අහන්න ශ්‍රවණය කරගන්න පමණක් නොවේ, ජීවිතයේ පුරා තමන්ගේ ජීවිත තුලින් ප්‍රායෝගිකව වඩන්න පුරුදු කරන්න පුළුවන් වැඩපිළිවෙලක් පිළිබඳවයි මේ දේශනාව තුලින් කියවෙන්නේ. මාතෘකා පාඩය ඇහෙනකොටම අපේ පින්වතුන්ට පැහැදිලි වෙන්නට ඇති අද මෛත්‍රී භාවනාව ගැනයි මේ ධර්ම දේශනාවෙන් කරුණු පැහැදිලි කරන්නට යන්නේ කියලා. පින්වතුනි, අපි ගත කරන මේ සසර ගමන හරිම භයංකරයි, බිහිසුණුයි. මේ සංසාර ගමනේ උත්පත්ති ස්ථාන උඟාක් තියෙනවා. ගණනින් 31ක් තියෙනවා. සතර අපායක් මනුෂ්‍ය ලෝකයක්, දිව්‍ය ලෝක 6ක්, රූපී බ්‍රහ්ම ලෝක 16ක්, අරූපී බ්‍රහ්ම ලෝක 4ක්. මේ 31න් තිරිසං ප්‍රේත අසුර නිරය කියන මේ හතර දුගති සතර අපාය බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ අපට gedara වගේ කියලා සතර අපාය. ඒ බුදුරජාණන් වහන්සේ gedara වගේ කියලා සතර අපාය දැක්වේ අපි gedara ඉඳලා ඉඳහිට දුර ගමන් බිමන් යනවා. ගියාට ආපහු අපේ මනස නැමිලා තියෙන්නේ gedara දිහාවට. කොයි වෙලාවෙද gedara යන්නේ කියලා බලාගෙන ඉන්නේ. ඉතින් අපේ නිවස වගේ සතර අපාය. අපේ මනසත් හැරිලා නැමිලා බර වෙලා තියෙන්නේ සතර අපාය දිසාවට. සතර අපාය උපන් කෙනෙකුට කුසල් සිතක් පිං සිතක් උපදව ගන්නවා කියන එක ලේසි නෑ, පහසු නෑ. ලැබෙන අරමුණු ඉදිරියේ ද්වේෂය, කෝපය, කාමයයි වැඩිපුර උපදින්නේ. කුසල් සිතක් උපදවා ගන්න බැරි නිසායි ඒ සසර අපායේ උපන් කෙනෙක් නැවත නැවතත් සිව් අපායෙම උත්පත්තිය ලබන්නේ. කල්ප ගණන් ගෙවි යන්න පුළුවන්. බුදුවරු 10000 නමක් ලෝව පහළ වෙලා පිරිනිවෙන්නට පුළුවන් සතර අපායට වැටුණු කෙනෙක් ආපහු ගැලවෙනවා, නිදහස් වෙනවා කියන එක බොහෝම දුලබ කාරණාවක් වෙනවා. නොවන්නේමනේ වෙනවනම් ඒක ඉතාමත්ම දුර්ලභ අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ උපමාවකින් දැක්වුවා කනකැස්බා වියසිදුරෙන් අහස දකින්නාක් මෙන්. මේ උපමාව පින්වතුන්ට පැහැදිලි. මෙන්න මේ වගේ දුර්ලභ අවස්ථාවක් තමයි සතර අපායි වැටුණොත් ආපහු මනුෂ්‍ය ආත්ම භාවයකට එනවා කියන එක. දැන් අපි හැමෝම මේ සතර අපායෙන් මිදිලා ඒ දුර්ලභ අවස්ථාව අහඹු අවස්ථාව උදා කරගෙන දුර්ලභංච මනුස්සත්තං දුර්ලභ වූ මිනිස් ආත්ම භාවය ලබාගත් පිරිසක් වාසනාවන්ත පිරිසක් භාග්‍යවන්ත පිරිසක්. හැබැයි කඳු මුදුනෙන් හටගන්න ගංගාවක් නොනැවති ස්වභාවයෙන්ම තව කෙනෙකුගේ උත්සාහවත් කිරීමක් මෙහෙවීමක් නැතුව පහළට මහ මුහුදට ගලනවා වගේ අපේ සිතත් උපතේ සිට මරණය දක්වාම සතර අපාය දෙසට නැමි සතර අපාය දෙසටම බරව සතර අපාය දිසාවටමයි ගලන්නේ කියලා කිව්වොත් ඒකේ වරදක් නෑ. කුසල් සිතක් උපදවන්නට ඕන. ඒක මහන්සියෙන්, වීරියෙන්, සිහියෙන්, නුවණින් කුසල් සිතක්, පින් සිතක් උපදව ගන්නට ඕන. හැබැයි අකුසල් සිත උපදවන්න කිසිම වීරියක්, සිහියක්, නුවණක්, මහන්සියක් ඕනේ නෑ. නිරායාසයෙන් ඒ ටික උපදිනවර කඳු මුදුනෙන් හටගන්න ගංගාව පහළට ගලනවා වගේ අපේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනසට ලැබෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ආදී මේ අරමුණු ඉදිරියේ නිරන්තරවම උපදින්නේ කැමැත්ත හෝ අකමැත්ත. කැමැත්ත ඇති තැන ලෝභසිත යෙදිලා, අකමැත්ත ඇති තැන ද්වේෂසිත යෙදිලා, ලෝභය දේශේ යම් තැනක යෙදෙනවා නම් ඒ මෝහය ඇති නිසාමයි. ඉතින් පින්වතුනි, ලෝභ දේශ මෝහ කියන්නේ සංසාර සත්වයාව සුගති පරායන කරන, සුගතියක උත්පත්තිය ළඟා කර දෙන ධර්මතාවයක් නොවේ. ලෝභ දේශ මෝහ කියලා කියන්නේ ඒකාන්තයෙන් සතර අපායට ගෙනියන, සතර අපාය හෙළන ධර්මයෝ. ඉතින් අපේ සිත් තුළත් නිරන්තරයෙන් ස්වභාවයෙන්ම හටගන්නේ සතර අපායට ගෙනියන අකුසල චිත්තයෝ. ඒ නිසායි අපි කිව්වේ කඳු මුදුනෙන් හටගන්න ගංගාවක් පහළට මුහුදට ගලනවා වගේම උපතේ ඉඳලා මරණය දක්වා අපේ සිතේ ස්වභාවයෙන් උපදින්නේ සතර අපායට ගෙනියන ධර්මයෝ. ඊට ප්‍රතිවිරුද්ධ ධර්මියෝ අපි උපදවන්නට ඕන. දැන් පහළට ගලාගෙන යන ගංගාවක් දකින්න නුවණැති, ජලයෙන් ප්‍රයෝජන ඇති වීරයවන්ත පුරුෂයෝ ඒ ගංගා හරස් කරලා බෙමි බැඳලා උමං මාර්ග හදලා ඇලවේලි අලුතෙන් සකස් කරලා තමන් කැමති කැමති දිසාවලට වතුර ගෙනහිල්ලා ජල විදුලිය නිස්පාදනය කරලා ආලෝකය ලබාගෙන කෙත්වතු සරුසාර කරගෙන බොහෝ සැප ලබනවා. අන්නර ස්වභාවික ගමන ගඟේ ගමන වෙනස් කරන්න පුළුවන් නුවණැත්තෙකුට වීරියවන්තයෙකුට. ඉතින් මේ චිත්ත ධාරාවේ ගමන මේ සිත නැමැති ගංගාවේ ගමන නුවණැත්තන්ට වීරියවන්තයන්ට කැමති කෙනෙකුට පුළුවන් මේ ගංගාවේ ගමනක් වෙනස් කරන්න. අපාය දිශාවට ගලන මේ ගඟ වෙනස් කරලා සුගතියට නිර්වාණය පැත්තට හරවන්න යොමු කරන්න පුළුවන්කම තියෙනවා. අන්න මේ යන ගලන දිශාව වෙනස් කරන්න දක්වපු උපාය මාර්ගය තමයි දාන සීල භාවනා වශයෙන් සීල සමාධි ප්‍රඥා වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලෞකික ලෝකෝත්තර ප්‍රතිපදාව. ඉතින් අද දවසේ අපි ඒ ලෝකෝත්තර ප්‍රතිපදාවට උපකාර වන ලෞකික ප්‍රතිපදාව තුල විශේෂයෙන් කියවෙන දාන සීල භාවනා කියන ත්‍රිවිධ පින්කම් අතරින් භාවනාමය පින්කම් ගණයට වැටෙන තවත් පින්කමක් ගැනයි මේ චිත්ත ධාරාවේ වෙනසකට වෙනස් දිශාවකට යොමු කරලා ලෝභ ద్వේෂ මෝහ අපායගාමී හේතුන් යටපත් කරලා සුගතිගාමී නිර්වාණගාමී මාර්ගයට යොමු කරවන අලෝභ අදෝස අමෝහ කියන සිත කුසල කරවන තවත් වැඩපිළිවෙලක් පිළිබඳව අපි මේ වෙලාවේදී අසා දැනගන්නට සූදානම. වර්තමාන ලෝකේ අපි හැමෝම මෛත්‍රී භාවනාව පිළිබඳව නොදන්නවා නොවේ. මේ බොහෝ දෙනෙක් මේ බණහන බොහෝ දෙනෙක් දවසේ කිසියම් වෙලාවක් මෛත්‍රී භාවනාව තමන්ගේ ජීවිතයට අංගයක් බවට පත් කරගෙන තියෙනවා විනාඩි කීපයකට හරි. ඒත් අපි මේ මෛත්‍රී භාවනාව අපේ රටේ හරියට භාවිතා වෙනවා. හැබැයි ඒකේ අනිත් පැත්තත් ඒ විදිහමයි දේශයෙන් තරහෙන් යුක්ත ජීවිතත් අපි අතරෙමයි තියෙන්නේ. මෛත්‍රී භාවනාව වැඩුවට වෙන්නට ඕන කාර්ය ඒ හැටි මැනවින් අපේ ජීවිත තුලින් විද්‍යාමාන නොවන බවක් තියෙනවා. එනිසා අපි ටිකක් කල්පනා කරලා බලන්න ඕන, ඇයි මම මෙහෙම කරද්දිත් මගේ හිත නිවෙන්නේ නැත්තේ? ඇයි මගේ හිත ලැබෙන අරමුණ ඉදිරියේ ඉක්මනින් කිපෙන්නේ? ඇයි මම මේ තරම් මේ අරමුණු ඉදිරියේ ගැටෙන්නේ? මේකේ තරහවේ, ද්වේෂේ, භයානකකම, බරපතලකම මට තේරෙනවා. මේක නපුරුයි, නරකයි කියලා දැනෙනවා. එහෙත් ඇයි මට මේකෙන් මිදිලා ගැලවිලා ඉන්න බැරි? මම මේ කරන ක්‍රියාවේ මොනව හරි අඩුවක් තියෙනවද? එහෙම නැත්නම් ඒ ක්‍රියාව තුල ප්‍රතිඵලයක් නැද්ද? අපට ටිකක් විමසලා බලන්නට වෙනවා. පින්වතුනි, මෛත්‍රී භාවනාවෙන් විශේෂයෙන් බලාපොරොත්තු වෙන දේ තමයි අපේ සිත කිලුටු කරන කායික ක්‍රියාව, වාචික ක්‍රියාව නපුරු කරන, අකුසල කරන ද්වේෂ සිත පාලනය කිරීම. ද්වේෂ සිත යටපත් කරලා අද්වේෂය මතු කරන ක්‍රියාවටයි අපි මෛත්‍රිය කියලා කියන්නේ, මෛත්‍රී භාවනාව කියලා කියන්නේ. මේ මෛත්‍රී භාවනාව කරනකොට අපි පුරුදු වෙලා තියෙන්නේ යම් වාක්‍ය ඛණ්ඩ කීපයක් නැවත නැවත හඬ නගා කියන්නට හෝ නැවත නැවත මෙනෙහි කරන්නට. මේ ටික නරකනේ, හොඳයි. ඒත් අපි වඩාත්ම හොඳ දේ හොඳ විදිහ මේ ක්‍රියාකාරකම් තුල කොහොමද කියලා මේ උදා වෙන වෙසක් සමය තුල අපි ඉගෙන ගත්තොත් මේ සම්බුද්ධත්ව ජයන්තියත් එක්ක අපේ සිත් තුළ විතරක් නෙමෙයි මුළු රටටම සාන්තියක් උදා කරගන්න පුළුවන් වේවි. එනිසා හොඳින් අපි මේ කියා දෙන පිළිවෙල පිළිබඳව අවධානය යොමු කරන්නට ඕන. පින්වතුනි, අපි මේ ලෝකයේ තුල ජීවත් වෙනකොට මිනිස් සමාජය තුල අපි බෙදාගෙන තියෙනවා. අරයා මගේ වෛරක්කාරයා, මගේ තරහකාරයා. මෙයා මගේ හිතවතා මිත්‍රයා. මෙයා යාළුත් නේ, යමනාපත් නේ, මෙදහත්. අපි ලෝකයේ බෙදාගෙන තියෙන මෙන්න මේ විදිහෙන්. මේ බෙදාගත් තැන අපේ සිත අපි කෙලසගෙන තියෙනවා. මෛත්‍රී සිත පතුරවන්නට සූදානම් වෙන කෙනා, මෛත්‍රිය පුරුදු කරන්නට සූදානම් වෙන කෙනා මෙන්න මේ බෙදීමෙන් නිදහස් වෙන්නට ඕන. එනිසා අපිට හිත ඇතුලේ මෙයා මගේ වෛරක්කාරයෙක්, තරහකාරයෙක් කියලා හිතනවනම් ඒ බෙදීම, ඒ පිළිගැනීම, ඒ මතේ පිහිටා ඉන්න තාක්කල් මම සියලු සත්වයෝ සුවපත් වේවා, සුවපත් වේවා කියලා කිව්වට අර සියලු සත්වයෝ කියනකොට අතරක් නෑ, හැම සත්වයකමයිති වෙන්න ඕන. එහෙත් අපි සියලු සත්වයෝ කියලා කියන්නේ එක්කෙනෙක් දෙන්නෙක්ව, කීප දෙනෙක්ව ඊරෙන් පැත්තට තියලා. ඇත්තටම එතකොට සියලු සත්වයෝ පිළිබඳව කියවෙන්නේ නෑ. සැබවින්ම අපි සියලු සත්වයෝ අරමුණට ගන්නට ඕන. එහෙනම් අපි පළමුවෙන්ම මෛත්‍රී භාවනාවට යන්න කලින් මේ හිතවත්, මෙදහත්, අහිතවත් කියන බෙදීමෙන් වෙන් වෙන්න ඕන. ඇයි අපට හිතවත්කම් තියෙන්නේ? ඇයි අපට අහිතවත්කම් තියෙන්නේ? මේ අහිතවත්කම් නම් තව හොඳයි. අහිතවත්කම් කියන පැත්ත දුරලලා අහිතවන්තියෝ හිතවන්තියෝ බවට පත් කරගන්න ඕන. මෛත්‍රී භාවනාවේ ප්‍රතිඵලය වෙන්නට ඕන එක. එනිසා අපි මෙන්න මේ සඳහා අනුගමනය කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා. ඒකට පින්වතුන්ට අවශ්‍ය කරනවා දැනගන්න දස දිශාව. තමන් වාඩි වෙලා ඉන්න ඉදිරිපස දිශාවට අපි නම් කරමු පූර්ව දිශාව කියලා. ඊළඟට තමන්ගේ දකුණු අත පැත්තත් ඒ පූර්ව දිශාවත් අතරත දිශාවට කියනවා පූර්ව අනුදිශාව කියලා. දකුණු අත පැත්ත දක්ෂින දිශාව, පිටුපස දිශාවත් දකුණු දිශාවත් අතරත දිශාව දකුණු අනුදිශාව, පිටුපස දිශාව පස්චිම දිශාව, පස්චිම දිශාවත් වම් අත තියෙන දිශාවත් උත්තර දිශාවත් අතරේ පස්චිම අනුදිශාව, වම් අත තියෙන පැත්ත උත්තර දිශාව, උත්තර දිශාවත් පූර්ව දිශාවත් අතර උත්තරානු දිශාව, ඊළඟට හිසෙන් උඩ, උඩ දිශාව, යට, යට දිශාව. මෙන්න මේ දස දිශාව ටිකක් මතක තියාගන්න ඕන. එහෙම බැරි කෙනෙකුට මේ අනු දිශා ටික අතහැරලා දිශා හය, පූර්ව දිශාව, දකුණු දිශාව, පස්චිම දිශාව, උත්තර දිශාව, උඩ දිශාව, යට දිශාව, සදිසාව වුණත් කමක් නැහැ. මෙන්න මේ දිසා හය තේරුම් අරගෙන භාවනාවට වාඩි වෙලා සුදුසු ඉරියව්ව ඇති කරගෙන කැමැති අස්නක මේක සිව් ඉරියව්වේම කරන්න පුළුවන් කමඨහනක් නේ. මෛත්‍රිය කළ සිව් ඉරියව්වේම කළ යුතු කමඨහනක්, පුරුදු කළ යුතු වැඩපිළිවෙලක්. තමන් වාඩි වෙලා ඉන්න පූර්ව දිසා භාගී සියලු සත්වයෝ පිළිබඳව මොහොතකට සිහියට ගන්නවා. අපා, ද්වීපා, චතුපා, බහුපා. අපා කියලා කිව්වේ පා නැති සර්පාදීන්. දෙපා, දෙපා ඇති සත්වයෝ. සිව්පා, සතරපා ඇති සත්වයෝ. බොහෝපා ඇති සත්වයෝ බහුපා. එතකොට අපා, ද්වීපා, චතුපා, බහුපා ඌද, එහෙම නැත්නම් තව විදිහකින් ගන්න පුළුවන් ආර්ය වූද, අනාර්ය වූද, තවත් විදිහකින් ගන්න පුළුවන් දිව්‍ය වූද මනුෂ්‍ය වූද අමනුෂ්‍ය වූද තවත් විදිහකින් ගන්න පුළුවන් දිය ගොඩ අහසෙහි වසන්නා වූ මෙහෙම විදිහකින් වුණත් කමක් නැහැ පූර්ව දිසා භාගී වූ අපාදීපා චතුපා බහුපා වූද ආර්ය අනාර්ය වූද දිව්‍ය මනුෂ්‍ය අමනුෂ්‍ය වූද දිය ගොඩ අහසේ වසන්නා වූ සියලු සතුන්නේ මේ අනන්ත දිගු සංසාර ගමනේදී මොනියම් දෝෂයන් නිසාවෙන් හෝ අධර්මයේ නිසා ධර්මවාදී බව නිසා ලෝභ ද්වේෂ ආදී අකුසල චිත්ත ගතිය සුරු වීම නිසා පාප මිත්‍ර ඇසුර නිසා වෙන්නට පුළුවන් විවිධ හේතු අගති ගාමී වීම නිසා වෙන්නට පුළුවන් අනේ මගේ අතින් සිතින් කයින් වදනින් මේ සසර ගමනේ අනන්ත අප්‍රමාණ වැරදි අඩුපාඩුකම් සිද්ධ වෙලා ඇති කාය චිත්ත පීඩාවන් වී ඇති ඒ මගේ අතින් වෙච්ච සියලු වරදට මේ පූර්ව දිසා භාගයේ සියලු සත්වයෝ මට සමාව දෙන්න මට සමාවෙන්න මට සමාවෙන්න පූර්ව දිසා භාගයේ සියලු සත්වයන්ව අරමුණු කරලා සමාව ඉල්ල ගන්නවා අනන්ත සංසාරෙ සිදු වෙච්ච වැරදිවලට වැරදි නැත්නේ අපිට සංසාරේ එකතු කරගෙන එනේවා බොහෝම තියෙනවා සමහරු දැක්ක ගමන් තරහසිට වෛරසිට එන්නේ මෙලව හේතු නෙමෙයි සංසාරෙන් අපි එකතු කරගෙන ආපු හේතු. ඉතින් මෙන්න මේ හේතුත් එක්ක සිහි කරලා සංසාර ගමනේ ආපු සියලු වරදි සියලු දෝෂවලට මාතින් සිදුවෙච්ච සියලු වරදට මට සමාවෙන්න. ඒ වගේම තමනුත් සමාව දෙනවා. මේ අනන්ත දිගු සංසාර ගමනේදී මේ දිසා භාගයේ සත්වයින්ගෙන් මගේ ජීවිත හානි කිරීම දක්වා වැරදි අඩුපාඩුකම් සිදු වෙලා ඇති. එක වරක් දෙකක් නෙමෙයි සිය දහස් වාරයක් කෝටි ප්‍රකෝටි අසංකේය අප්‍රමේය වාරයක් මට වැරදි කරලා තිබුණත් මම මේ සියලු වරදට මේ පූර්ව දිසා භාගයේ සියලු සත්වයනට සමාව දෙමි සමාව දෙනවා සමාව දෙනවා. සියලු අරදට තමනුත් සමාව දෙනවා තමනුත් සමාව ගන්නවා. ඔන්න පළවෙනි පියවර දස දිසාවටම මේ සමාව ගනිමින් සමාව දෙමින් පළවෙනි පියවර සිට මේ දිසා 10ට යොමු කරලා නිවැරදි කරගන්නවා. දැන් තරහකාරයෝ නෑ. මෙදහත් හිතවත් කියලා බෙදීමක් නෑ. කවුරුත් එක්ක හැම දිසා භාගයකම වාසය කරන සියලු සතුන් සමග මිත්‍ර වුණා. සංසාරික වෛර අමනාප අතහැරියා. සියලු වරදට සමාව දුන්නා. මගෙන් වෙච්ච වරදටත් මම සමාව ඉල්ලගත්තා. ඔන්න ඔය පළවෙනි පියවර අවසන් කරලයි මෛත්‍රිය වඩන්න මෛත්‍රිය පතුරන්න ඉන්න ඕන. අපි පුරුදු වචන කීපයක් තේරුම් ගනිමු. අපි හැමෝටම මතකයි අපි හැමෝම භාවිතා කරනවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියන වචන තුන. හැබැයි අපි පුරුදු වෙලා තියෙන මේ වචන තුන කියන්න මේකේ අර්ථය තේරුම් අරගෙන නේ. මේකේ අර්ථය තේරුම් අරගෙනයි අර්ථය මතුක අදහස මතු කරගෙනයි මේ කමටහන වඩන්ට ඕන. මේ දුක් නැති වේවා නිදුක් වේවා කියලා කියනකොට මේ ලෝකේ අපි හැමෝටම තියෙන සියලු දුක් නැති වෙන්න කවුරුවත් කිව්වට ඒ දුක් නැති වෙන්නේ නැහැ. අපි මතක තියාගන්න ඕන මෛත්‍රී භාවනාව කියන්නේ ද්වේෂසිතට පහර දෙන එකට. දේශසිත යටපත් කරන එකට. ඒ නිසා මොනකද්ද මේ නිදුක් වේවා කියලා කියන්නේ? ඔන්න අදහස මතු කරගන්න ඕන මෙන්න මෙහෙම. ඔබ මොහොතක් හිතන්න තමා දිහාවට. තමා දෙස බලන්න වෛරය, ක්‍රෝධය, තරහව, ඊර්ෂ්‍යාව, පලි ගැනීම කියන මේ නපුරු ගති මගේ හිතේ පහළ වුණොත් මට මොකක්ද දැනෙන්නේ? නිදා ගන්න ගියොත් නිින්ද යනවද? අර පැත්තට මේ පැත්තට හැරෙනවා. මධ්‍යම රාත්‍රියත් ගෙවි යනවා. යාන්තමට නිින්ද ආගෙන එනකොටම ඔන්න බල්ලෙක් කඩාගෙන පනිනවා. යකෙක් සාක්ෂියෙක් කෙනවා. නපුරු සීනියක් දැකලා බිය වෙනවා. සුව නිින්දක් නෑ. එළි වෙනකන් එහාට මෙහාට ඇඹරි ඇඹරි ඉඳලා උදේ නැගිටිනකොටත් සුවදායි පිබිදීමක් නෙමෙයි. රාත්‍රියේ පුරා නරක සිහින, නපුරු සිහින. ඉතින් නිදිසුව නැ, නින්දේ ලබන සැපේ නැ, තරහව ක්‍රෝධයේ වෛරයේ නපුරු ගති පහළ වෙච්ච දවසට. ඔබ බලන්න, කන්න ගියාට කෑම රස දැනෙනවද? එදාට කන්න පුළුවන්ද? මේ නපුරු ගති හිතේ පහළ වෙච්ච දවසට ඇතුළත පිටත දෙවෙනවා තැවෙනවා. ඉඳගෙන ඉන්න බෑ, හිටගෙන ඉන්න බෑ, වාඩි වෙලා ඉන්න බෑ, නිදියගෙන ඉන්න බෑ. දෙවෙනවා තැවෙනවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? සැප නැති වෙලා. සැප නැති වෙලා දුක ඇවිල්ලා තියෙන්නේ, දුක උරුම වෙලා. සිව් ඉරියව්වේම දුකයි උරුම වෙලා තියෙන්නේ. දැන් ඔබ තේරුම් ගන්න ඕන, මෙන්න මේ නපුරු ගති හිතේ ඇති වුණොත් අනේ මගේ හිත දුකට වැටෙනවා නේද? අනිත් සත්ත්ව సంతාන තුල මේ නපුරු ගති පහළ වුණොත් ඒත් මේ වගේම දුකකට වැටෙනවා නේද? අනේ එහෙනම් මෙන්න මේ බඳු දුකකට ඇද දමන සිව් ඉරියව්වේම මහා දුකකට වැටෙන මෙවන් නපුරු ගති මගේ సంతාන තුලක් මේ పూర్ව දිසා භාගයේ කිසිම සත්ව సంతානයකවත් පහළ නොවේවා. මේ බඳු නපුරු ගති පහළ නොවීමෙන් ලබන නිදුක් බව හැම සිතකම පහළ වේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිදුක් වෙත්වා, නිදුක් වෙත්වා. අර పూర్ව දිසා භාගයේ අපාදීපා චතුපා බහුපාදී සත්වයෝ අරමුණු කරගෙන තමා මූලික කොටගෙන මේ බඳු නපුරු ගති පහළ නොවීමෙන් නිදුක් වේවා කියන මේ අර්ථය මතු කරගෙන, අර්ථය හොඳට වටහාගෙන මේ නිදුක් බව ප්‍රාර්ථනා කරනවා, නිදුක් බව අදිස්ථාන කරනවා. ඊළඟට අපි භාවිතා කරන අනිත් වචනේ නිරෝගී වේවා. නිරෝගී වේවා. අපි හුඟක් දෙනෙක් හිතන්නේ මේ කායිකව හට ගන්න, මානසිකව හට ගන්න රෝග තමයි මිස්ව වෙන්න කියන්නේ. හොඳයි, ඒ ප්‍රාර්ථනාවත් හොඳයි, නරක නෑ. නමුත් මෛත්‍රී භාවනාවයි මේ කරන්නේ. මෛත්‍රී භාවනාවේදී ඔය කියන කායික මානසික රෝග ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඔබ ටිකක් හිතන්න, ඔබේ හිතේ වෛරය, ක්‍රෝධය, තරහව, ඊර්ෂ්‍යාව, පලිගැනීම වැනි නපුරු ගති පහළ වුණොත් ඔබට මොකද වෙන්නේ? ස්වභාවික ජීවිතයේ ඔබ හිතියට වඩා විකෘති වෙන්නේ නැද්ද? ඒ නපුරු ගතිය පහළ වුණාම ඔබේ ආදරණීය දූ දරුවන්ගේ, පුංචි මුණුපුරු මිනිපිරියන්ගේ සුරතල් පෙනෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. දරුව සුරතලෙන් දෑ තෙල්ලෙන් එනකොට ඒ දරුවන්ට පහරක් දීලා බැනලා කරදරකාරයෝ කියලා ගහලා බැනලා එළවපු වෙලාවල් නැද්ද? ස්වභාවික ජීවිතයේදී දරුවන්ව තුරුලට අරගෙන හදවතට තුරුළු කරගෙන සමීප කරගන්න ඔබ දැන් විකෘති වෙලා නේද? ඒ නපුරු ගති පහළ වෙච්ච වෙලාවේ ඔබ ඔබේ ආදරණීය අම්මට කවදාවත් හිතරිදවන්න වචනයක් කියන්නේ නැහැ. ඒත් මේ නපුරු ගති පහළ වෙච්ච වෙලාවේ ඔබේ වචනේ සැහැසි වෙලා ඒ අහිංසක අම්මගේ තාත්තගේ හිත තැලෙන පෑරෙන වදන් පිට වෙනවා. ඔබ කවදාවත් අම්මා තාත්තට පහරක් දෙන්නේ නැහැ ස්වභාවික ජීවිතයේදී. හැබැයි මේ නපුරු ගති වලින් සිත රෝගී වුණාම අම්මට පයින් පහරක් දෙන්න, අතින් පහරක් දෙන්න පමණක් නෙමේ, සමහර වෙලාවට අවියෙන් මුගුරෙන් උනත් පහර දීලා මරා දාන්න තරම් මේ ලෝකෙ සමහරු සැහැසි වෙනව නේද? මෙන්න මේ රෝගී වැළඳුනහම ස්වාමියා බිරිඳ, බිරිඳ ස්වාමියාව මරා දාන්න තරම් ආදරයෙන් එකට වැළඳගෙන ඉන්න මේ දෙපළ එකිනෙකා අඩදබර කරගන්න තරම් විකෘති වෙන්නේ, උන්මත්තක භාවයකට පත් වෙනව නේද මේ නපුරු ගති හිතේ පහළ වුණාම? තමන් හොඳට හිතලා බලන්න, ස්වභාවික ජීවිතයේ නැති සැහැසි නපුරු ගති මේ තත්වයටපත් වුණාම වෙනව නේද? දැන් අපි උන්මත්තකය කියලා කියන්නේ, පිස්සෙක් කියලා කියන්නේ, හොඳ නරක තේරෙන්නේ නැහැ. අම්මා තාත්තව අඳුරන්නේ, දුව පුතා ස්වාමියා බිරිඳ අඳුරන්නේ, අසල්වැසියා අඳුරන්නේ, හිතවතා හිතවතා අඳුරන්නේ නැහැ. ඕනම සැහැසි අපරාධයක් කරන්න පුළුවන් කෙනෙක්. ක්‍රෝධය කියන්නේ මේ නපුරු ගති හිතේ පහළ වුණාමත් කුද්දෝ අත්තං ජානාති කුද්දෝ ධම්මං න පස්සති. අර්ථයේ ධර්මයේ නොපෙනී යනවා. දැන් බලන්න ඔබ ඔබේ ජීවිතයේ දිහා මෙන්න මේ මානසික තත්ත්වයන් හිත තුල උපන්නාම මගේ සිහිය විකල් වෙනව නේද, විකෘති වෙනව නේද, එක්තරා විදිහක උන්මත්තක භාවයකට පත් වෙනව නේද? අන්න එදාට මේ ප්‍රිය වස්තුන් පවා අප්‍රිය දේ හැටියට නේද පේන්නේ? ධර්මමුණු පුරන් පවා කෝපයේගෙන දෙන අරමුණක් බවට පත් වෙනව නේද? පයින් පහරක් ගහලා එලවන්න තරම් හිත සැහැසි වෙලා නේද? එහෙනම් මේ රෝගයේ වැළඳුනහම නේද ලෝකෙ මිනිස්සු අම්මා තාත්තව මරලා දාන්නේ, ස්වාමියාව මරලා දාන්නේ, බිරිඳව මරලා දාන්නේ, දරුවන්ගේ ගෙලමිරිකලා මරලා කොහෙට හරි විසි කරලා දාන්නේ, දරුවෝ දෙමව්පියන්ව මරන්නේ. මේ තරමට සැහැසි වෙන්නේ මේ විකෘති භාවය ඇති වුනහම නේද? අනේ යම් හිතක මේ නපුරු ගතිය පහළ වුණොත් ඒ ඇත්තොත් මේ වගේ දුකකට, මේ වගේ රෝගයකට වැළඳෙනවා නේද? කාගේ හිතෙත් මේ නපුරු ගති පහළ වුණොත් පහළ වෙච්ච හැම හිතක්ම මේ විදිහේ උන්මත්තක භාවයකට, රෝගී භාවයට පත් වෙනවා නේද? ඒ රෝගී භාවයට පත් වෙච්ච තැන අර්ථයේ ධර්මයේ නොපෙනී යනවා නේද? සැහැසි බවම නේද මතුවෙන්නේ? අනේ එවන් රෝගී වෙලා නපුරු සැහැති ක්‍රියාවලට පොළඹවන මෙවන් නපුරු ගති පහළ වීමෙන් ඇතිවෙන රෝගී භාවයෙන් මිදේවා. මගේ සිතත් මේ පූර්ව දිසා භාගයේ සියලු සත්ත්ව సంతාන තුලත් වෛර ක්‍රෝධ තරහා ඊර්ෂ්‍යා පලිගැනීම ආදී මේ නපුරු ගති පහළ වීමෙන් ඇතිවෙන රෝගී බව නිරෝගී වේවා, නිරෝගී වේවා, නිරෝගී වේවා, නිරෝගී වේවා. పూర్ව දිසා භාගයේ අරමුණු කරගෙන රෝගී භාවය හා නිරෝගී භාවය කියන අර්ථය හොඳට මතු කරගෙන මෙවන් රෝග తත්වයන් තුලින් උන්මත්තක භාවයට පත් වෙලා සහතින පුරු කාය කර්ම වා කර්ම මනෝ කර්මයට පත් වෙලා සතරපායි දුකදී දක්වාගෙන යන මෙවන් සහසි රෝග නපුරු රෝග සුව වේවා කියන අදහස හිතට නගා ගන්නවා. ඊළඟට සුවපත් වේවා කියන වචනේ අපි ඊළඟට භාවිතා කරනවා. දැන් ඔබ බලන්න ඔබේ හිතේ වෛරය, ක්‍රෝධය, තරහව, ඊර්ෂ්‍යාව, පලිගැනීම වගේ නපුරු ගති පහළ නොවුනොත් ඒ පහළ නොවුණු වෙලාවේ ඔබේ හිත කොච්චර සාන්තද? ඔබේ කය කොච්චර සැහැල්ලුද? ඔබ සමාජයේ පරිසරයේ ගෙදර ඇත්තොත් එක්ක කොච්චර මෛත්‍රියෙන්ද කටයුතු කරන්නේ? කොච්චර කාරුණිකද? කොච්චර හිතවත්ද? ඔබට ඔබේ ආදරණීය දරු පැටව ටික ආදරෙන් තුරුළු වෙනවා, තුරුළු කරගන්නවා. ස්වාමියා බිරිඳ සමග බොහොම හිතයිසි, බොහොම මිත්‍රයි. අම්මා තාත්තා දිහා සෙනෙහසෙන් බලනවා. අසල්වැසියෝ වැඩිහිටියෝ එක්ක මිත්‍රශීලී. ඇතුළතත් නිවිලා පිටතත් නිවිලා බොහොම සාන්තිමත්. බලන්න කොච්චර සැපයක් දැනෙනවද කියලා මේ නපුරු ගති හිතේ නැති වෙච්ච තැන. මෛත්‍රිය, කරුණාව ආදී මේ උතුම් ගුණ පහළ වෙච්ච තැන කොච්චර සාන්තියක්, කොච්චර සුවයක් හිතට ගතට දැනෙනවද කියලා හඳුනගන්න. අනේ මේ නපුරු ගති හිතේ නැති වෙච්ච තැන මේ තරම් මහා සාන්තියක් නේද? මහා සැපතක් නේද? අනේ මෙවන් සැපතකින් මගේ සිතත් పూర్ව දිසා භාගයේ සියලු සත්ත්ව సంతානත් සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා කියන මේ අදහස මතු කරන්න. මේ විදියෙන් මේ අර්ථය වටහාගෙන මතු කරගෙන අර දස දිසාවටම දෙවෙනි පියවර අනුගමනය කරන්න. දැන් තුන්වෙනි පියවර ඔබ කළ යුත්තක් නෙමෙයි තියෙන්නේ. මෙන්න මේ ක්‍රමයට ඔබ භාවිතා කරලා තිබුණොත් ඔතනෙනුයි ඔබ සුවපත් වෙන්නේ, ලෝකයේ සුවපත් වෙන්නේ. අපි දැන් මම සුවපත් වේවා අනුන් සුවපත් වේවා කියනවා විතරයි. තමන් සුවපත් වෙලත් නේ අනුන් සුවපත් වෙලත් නේ. දැන් තමනුත් සුවපත් වෙන අනුනුත් සුවපත් වෙන ක්‍රමයේ තුන්වෙනි පියවරේදී හමු වෙන්නේ. කොහොමද ඒක සිද්ධ වෙන්නේ? මේ පිළිවෙලට ඔබ පුරුදු කරලා පුහුණු කරලා තිබුණොත් ඔබේ හිතේ වෛරය, ක්‍රෝධය, තරහව, ඉරිසියාව පරිගැනීම කියන නපුරු ගති පහළ වෙච්ච හැටිය. අර ඔබ පුරුදු කර සති චෛතසිකය ඒ කුසල් සිත අවදි වෙලා ඔබට අවවාදයක් කරනවා. අනේ ඔබ දැන් රෝගියෙක් නේද? ඔබ දැන් දුකට වැටිලා නේද? ඔබට දැන් සැප අහිමි කරගෙන නේද? ඔන්න ඔබේ හිත ඔබට මතක් කරලා දෙනවා. එපමණක් නෙවෙයි. ඔබ දැන් වෛරය තරහව ඇති කරගෙන තියෙන්නේ අතීතයේදී වෙන්නට පුළුවන් ඔබට සිදු කළ යම් අහිතවත් ක්‍රියාවක් මූලික කරගෙන කෙනෙකු පුද්ගලයෙකු පිළිබඳව වෙන්නට පුළුවන්. ඔබේ හිත ඔබට කතා කරලා කියාවි, නුඹ වැරදි, ඔබ වංචනිකයි, ඔබ සමාව දුන්න නේද සියලු වරදට, සියලු වරදට ඔබ සමාව ගත්ත නේද, සමාව ගත්තනම් සමාව දුන්නනම් ඒක සත්‍යයක් නම් ඒක සැබෑවක් නම් දැන් නුඹට මේ වරදට වෛරයේ තරහව ක්‍රෝධය ඇති කරගන්න තියෙන අයිතිය මොකක්ද? එහෙනම් නුඹයි වැරදි ඔවුන්ට වඩා. සමාව දීලා සමාව අරගෙන තව දුරටත් මේ වරද පිළිබඳව වෛර කරනවා නම් ක්‍රෝධ කරනවා නම් ඔබ දුකට වැටිලා ඔබ දැන් රෝගියෙක් වෙලා ඕනම සෙනෙහස අපරාධයක් කරන්න පුළුවන් අපරාධකාරයෙක් වෙලා ඔබ දැන් ඕනම අපරාධයකට යන්න පුළුවන්. දැන් ඔබට සතර ඉරියව්වේම සැප නැහැ. ඔබ දුකට උරුමකම් කියන්නේ සැප අහිමි කරගත්ත කෙනෙක් නේද කියන මතකය ඔබට අවදි වෙනවා. සත්‍යචෛතසිකය ඔබට කතා කරලා කියනවා මේ පණිවිඩය. අන්න එතකොට මම රෝගියෙක් නේද? මම දුකට වැටිලා නේද? සැප අහිමි වෙලා නේද? මේ රෝග තත්ත්වය නිසා නේද මේ විදිහට හිතන්නේ? මේ රෝගී බව නිසා නේද මෙහෙම වචන පිටකලේ? මේ උන්මත්තක රෝගී භාවය නිසා නේද මෙහෙම ක්‍රියාකාරකම් කරන්න ගියේ? අන්න මම ලෙඩෙක්, මම රෝගියෙක් කියලා දැනෙනකොටම, සැප අහිමි කරගත්ත කෙනෙක් කියලා දැනෙනකොටම තමා පිළිබඳව අනුකම්පාව, කරුණාව මතුවෙනවා. ඒ අවබෝධය ලැබෙන ක්ෂණයෙන් ඔබේ සිතේ ඇතිවෙච්ච වෛරය, ක්‍රෝධය, තරහවට ඉඩ නැහැ. ඒක වහාම නිවෙනවා. ඔන්න ඔබ සුවපත් වෙන මම සුවපත් වෙනවා කියන්න ඕනේ නේ. ඉබේම මම සුවපත් වෙනවා. තමන් සුවපත් වෙන්නේ එහෙමයි. තමන්ට මේ පාඩම උගන්වනවා තමන්ගේ හිතම. ඊළඟට තව කෙනෙක් gedara ane kena තරහා ගිහිල්ලා වෛරය, ක්‍රෝධය ඇති වෙලා අපි මෙතෙක් කාලයක් අනික් කෙනාට වෛරයේ ක්‍රෝධයේ ඇති වුණාම අපිත් ප්‍රතික්‍රියා දක්වන්න ගියේ වෛරයෙන් ක්‍රෝධයෙන්මයි. නපුරු වචනයට නපුරු වචනයෙන්මයි ප්‍රතික්‍රියා දක්වන්න ගියේ. නපුරු ක්‍රියාවට නපුරු ක්‍රියාවකින්මයි ප්‍රතික්‍රියා දක්වන්න ගියේ. නපුරු සිතුවිලි වලට නපුරු සිතුවිලි වලින්මයි ප්‍රතික්‍රියා දක්වන්න ගියේ. ඒක හරියට ගින්නට පිදුරු දානවා වගේ, ගින්නට තෙල් ලිහිනවා වගේ. ගින්න ඇවුලුනම සක් ගින්න නිවුනේ නෑ. දැන් ඔබ දකිනවා අනේ අනිත් කෙනාට තරහා, වෛරය, ක්‍රෝධය, තරහ, ඊර්ෂ්‍යාව පලිගැනීම ඇති වෙලා. ඒ කියන්නේ මොහු දුකට වැටිලා නේද? අනේ දැන් මෙයාට සතර ඉරියව්වෙම සැප නෑ නේද? සැප අහිමි කරගෙන නේද? නිදාගන්න බෑ, කෑමේ රස විඳින්න බෑ, දරු සුරතල් බලන්න බෑ, හිතයි සිං සමග එකතු වෙන්න බෑ, අර්ථයේ ධර්මයේ පේන්නේ නෑ, යුක්තිය අයුක්තිය වැටහෙන්නේ නෑ, ඕනම සෙනෙහසි අපරාධයක් කරන්න පුළුවන් රෝගී උම්මත්තක භාවයකට පත් වෙලා නේද, සැපයෙන් සම්පූර්ණයෙන් තොර වෙලා නේද කියලා දකිනකොටම ඔබ අර වෙනදා දක්වපු ප්‍රතික්‍රියාවන් දක්වන්නේ නෑ. අනේ රෝගී, අනේ ඔළුව නරක් කරගත්ත කෙනෙක්, උම්මත්තක භාවයට පත් වෙච්ච කෙනෙක්, දුකට වැටුණු කෙනෙක් කියන අදහස දැනෙනකොටම ඔබ තුල උපදින්නේ අනුකම්පාව, කරුණාව. දුකට වැටිච්ච කෙනෙක් අන්න මෛත්‍රී භාවනාවෙන් කරුණා භාවනාවට යනවා. ඔහු හා ඇය පිළිබඳව ඔබ තුල කරුණාව උපදිනවා. අනේ දුකට වැටිලා නේද? මහා සැහැසි කාය කර්මයකට, වාග් කර්මයකට, මනෝ කර්මයකට උරුමකම් කියන්න පුළුවන් නේද මේ වෙලාවේදී මේ අහිංසක මිනිස්සයා මේ නපුරු ගතිය නිසා? දැන් වෙනදා වගේ ඔබෙන් ඒ ගින්නට තෙල් හින්නේ නැහැ. දර පිදුරු දාන්නේ නැහැ. ඒ ටික නොවැටෙනකොට මොකද වෙන්නේ? අනිත් කෙනාගේ වෛරය තරහව බුරබුරා ඇවිලෙන්නට විදිහක් නැහැ. ඉන්ධන ලැබෙන්නේ නැහැ. දර පිදුරු ලැබෙන්නේ නැහැ. ඉක්මනින් ඒ ගිනි නිවෙනවා. අන්න අනුන් සුවපත් වෙන, ලෝ සුවපත් වෙනවා. මම සුවපත් වෙන්නේ, අනුන් සුවපත් වෙන්නේ මෙන්න මෙහිමයි. එනිසා මෙන්න මේ පිළිවෙලට අපි අනුගමනය කළොත් මේ වැඩපිළිවෙල සුඛං සුපති සුඛං පටිභුජ්ජතින පාපකං සුපිනං පස්සති මනුස්සානං පියෝ හෝති අමනුස්සානං පියෝ හෝති දේවතා රක්ඛන්ති නාසග්ගිවා විසංවා සත්තං වා කමතිත්වටං චිත්තං සමාධියති මුකවන්නෝ විපස්සීදති අසමූලෝ කාලං කරෝති උත්තරින් අපපටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකෝ පගෝ හෝති කියන මේකොලස්සානි සංස මෙත්තානි සංස සූත්‍රයේ පුබිරිත් පොතේ කියවලා බලන්න ඕන. මේ ඔක්කොම ටිකානි සංස මෙලවින් පරලවින් සසරින් ලබන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිවෙන හිත, ද්වේෂයෙන් මිදෙන හිත, සංසාර විමුක්තිය පිණිස ලෞතුරා මාර්ගයේ බවට පත් කරගන්නත් පුළුවන්. ලෞතුරා දහම සා දැනගත්තු කල්යාණ මිත්‍ර ඇසුරට ගිය කෙනෙකුට. එනිසා මෙවන් දහම් ප්‍රතිපදාවක් තුලින් අපේ සිත් නිවාගෙන සනසාගෙන මේ ජීවිතයේ සැනසීම උදා කරගෙන සසර ජීවිතයේ සුරක්ෂිත භාවය, අපායට යන ගමන සිත් චිත්ත ධාරාව වෙනස් කරලා සුගතිගාමී නිර්වාණගාමී වැඩපිළිවෙලකට මේ සම්බුද්ධත්ව ජයන්ති සමය තුල අපේ ජීවිත පරිවර්තනයක් කරගෙන ජීවිත ගොඩනගන්නට මේ උතුම් ධර්ම මඟ පෙන්වීමත් ඔබට සර්ණමය ද්වාරයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මේ උතුම් සද්ධර්ම දාණය මේ ශ්‍රවණය කරන මේ පිරිසටත්, ලෝවාසී සදැහැති හැම දිනාටමත් මේ සද්ධර්ම දාණය ලබා දෙන්නේ පත්මා ප්‍රනාන්දු මෙතිනිය පෞලිය අවශ්‍යතම ඥාතීතයි සීන් පිරිවරාගෙන 2000 වසරේ රණබිමේදී දිවිපිදු ඒ ආදරණීය ස්වාමි පුත්‍රයාණන් සිහිපත් කරලා පර්සි ප්‍රනාන්දු මේජර් ජෙනරාල් තුමන් සිහිපත් කරලා එතුමන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ උදාර අදහස පෙරදරි කරගෙන ඒ වගේම කලකට ඉහත භාවයට පත්වෙන්නට එනු තම ආදරණීය මව්පිය දෙපළ සිරිසේන කොඩිකාර පියතුමාණන්, අනුලා කොඩිකාර මේනියන් වහන්සේ මේ ආදරණීය මව්පිය දෙපළ සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීමත් මේ පින්කමේ විශේෂ අරමුණක් වෙනවා. ඒ වගේම මෑත භාගයේ අභාවයට පත්වන්නට යෙදුණු ජෝර්ජ් කොඩිකාර සහෝදරතුමන්, සරච්චන්ද්‍ර කොඩිකාර සහෝදරතුමන් එය පින්වත් සහෝදර දෙපළ සිහිපත් කරලා ඒ දෙපළටත් පුණ්‍යානුමෝදනා කිරීම මේ පින්කමේ විශේෂ අරමුණක්. මෙනම් සඳහන් කළ මේ අවශ්‍යතම ඥාති හිතයි සීන්නතුළු මිය පරලෝකීය සියලු ඥාති වර්ගයා මේ පින්ගෙන සැපවත් වේවා, සුවපත් වේවා, දුක් පිරි භයංකර ගෝර සංසාර කතරින් එතර වේවා කියලා අපි සාදු කියලා පළමුවට ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ සිද්ධ කරගත් උදාර කුසල පුණ්‍ය සම්පත්තිය මතු දිනක බුදු වෙන ආර්ය මෛත්‍රී නාත මිද්බෝසතාණන් වහන්සේ ඇතුළු බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත් අල්පේ සාක්ෂි මහේ සාක්ෂි ශාසන මාමක උපකාරක පින්කමැති දිව්‍ය රාජ සමූහයාටත් පින් අයිති වේවා. දිවයිසුරු වැඩි දියුණු වේවා. පතන බෝධියෙන් අමා මහ නිවණින් සැනසෙත්වායි සාදු කියලා දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම මේ පින්කමේ විශේෂ අරමුණු කීපයක් තිබෙනවා. දේශකයන් වහන්සේට සෙත් පැතීම ආශිර්වාද කිරීම, ඒ වගේම මේ ආයතනයේ අධිපති දරණාගම කුසල ධම්මනායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු මේ කාර්ය මණ්ඩලයට සිත් පැතීම, ඒ වගේම අපේ පත්මා ප්‍රනාන්දු මෙතිණිය තමන් සිද්ධ කරන මේ පින්කම් මාලාවට සහය දක්වන උදව් කරන උපකාර වෙන සහභාගි වෙන සම්බන්ධ වෙන මේ හැම දිනාටම සිත් පතන්නට මේ ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම දෙලව ජීවිතයේ සානේ සනසිල්ල නිර්වාණ සාන්තිය පිණිස මේ පින්කම හේතු වේවා කියන කලන සිත පහළ කර ගැනීම මේ පින්කමේ අරමුණු වශයෙන් පවතිනවා. ඉතින් අපි මේ වෙලාවේදී සියලු අරමුණු ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටු වේවා. සියලු යහපත් පැතුම් ඉටු වේවා. හැම දිනාටම නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය, සියලු යහපත, සියලු සාන්තිය, සියලු සහනය සැනසෙල්ල උදා වේවා. සියලු කරදර බාධක කා චිත්ත පීඩාවන් මගහැරේවා. මේ සංසාර ගමනේ සරණාතුරු නරක ආදී දුකති බයකට සාපිපාසාදී දුකකට යොමුනු වේවා. පාපී දුෂ්ට දුර්ජන ඇසුරෙන් මිදේවා. සත්පුරුෂ කල්යාණ මිත්‍රාශ්‍රය සසර තරණාතුරුම සිද්ධ වේවා. ඒ උතුම් ඇසුරේ මඟ පෙන්වීමෙන් අපි හැම දෙනාගේම සිත් සතන් තව තවත් උනරුවන්ට දහමට ශාසනයට සිත් සතන් නඹුරු කොට ලෝභ ද්වේෂ ආදී අකුසල ගති මඟ හරවාගෙන උතුම් සැනසීම ලබන්නට අපි හැම දිනාටම මේ ජීවිතේම මේ ගෞතම බුදු සසුනේම භාග්‍ය වාසනාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා භූදයන් තු සිවං පදං. ධර්මශ්‍රවණානි සංසබලේ හැමතුම නිවන් සුවසලසී.